సమంతా చక్కవాలేసు అత్ర గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప హెమదినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని ఒబ హెమదినామ ఇతామ శ్రద్ధావిం బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరన్నటాయి. అద దేశనావే దాయకత్వే కలుబోవిల పదించి శ్యామ సమరనాయక మహాత్మ్య ఏతులు కళ్యాణ మిత్ర పినుతున్న ఎకతు వేళా మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరను. మీ పినుతున్లా సేలు దినాటం సువసేమ నివాన్ మంగవడాగంట మీ గౌతమ బుధు ససుని ఉతుం సోతాపన్న ఫలేట పత్తు అన్నట మీ కుసల్ హేతుపకార వేవా కెల మమ ప్రార్థనా కరను. మీ జీవిత యక్యాన్ని బోమ అపే జీవిత దిశ బలన కొట మాపట తేరను అసార్థకేగా కెనికేకట కెమతి వెన్న అతి వెన్న పులువ నము అపే జీవిత సార్థక వేలా నెహ. ఎహెమ కియనకొట ఒయ పినతున్లాగే సార్థకత్వయన్ ఒబట దానేన్న పులువ మమ్ మెహెమ ఇందలా నెగిటపు కెనిక్ మే విధియట ఒలు ఉసపు వినియక్ మమ మం అసార్థక వెన్ని కోమదు అగ్గి వాళ్ళ హితెన్న పులువ పిన్వత్ని అపి అసార్థక ఐక్యలక్యాన్ని అపే సంతానేట దుఃఖగలనిక నెవతిలా నెతి నిసా మే జీవిత కొచ్చర యుతుకం కలత్ కొచ్చర వాగకీం కలత్ కందులు సలనిక అపిట నెవతిలానే. సమహార విట అపిట ఏ కాలి హొందట ఆహార పాన నెతి కాల తీయండి పులువా దెన్ అపిట ఇతామ హొందట తుంగేలటమ ఇతామ ప్రియమనాపు భోజన లెబెను అవిన్న పులువా నము సంతాని పతితవైన దుఃఖ హితట దానిన దుఃఖేదనావల అడు అక్నే దుఃఖే నిమావక్నే కందులు వల కెలవరాక్నే దుఃఖట అదాల విధియట కెలవరాక్నెతూ సితువిలి గలనిక అవసాన్ వెళ్ళానే. ఏకాయ్ మమకి వ్యక్తర అసార్థకమా కపే జీవిత వల తీయను. మీ జీవిత టికా గెంబూరిం బాలనుకోట అపి సితింగ్ లోకే మవాగన సితింగ్ లోకే విమసాగన సితట అర్థయాక్ దీగన సితట వాటినాక ఆరోపణే కరగన సితింగ్ లోకే అధిష్టాన కరగన దువన గమన అపే జీవితంలో తీయండి. మీ జీవిత టికా గెంబూరిం తేరుంగా అనుకుంట అప్పట దానినువా మీ వగే దుఃఖ సహిత లోకేకట నావణం హొందాయి కేలా మీ వగే దుఃఖిన్ పిరిచ్చ తనకట నెతువ దుఃఖాయ కవదావా దనిని నెతువ నివెంట పులువాన్నం హొందాయి కేలా కెనికుట హితెన్న పులువా సదాతనికవ నివిలయాన్న పులువాన్నం హొందాయి కేలా కెనికుట దనిన్న పులువా ఎత్తెన్ బుధురజానాసినమక్ పహలవేలా సంపూర్ణయం సిత నివాగన దుఃఖ సదాతనికవ నిమాకరణ పారక్ అప్పట వాదారల తీయండి. ఏ మార్గేట అదాలవ విమసాగన్న కీలా ఒయాలట యోజనా కలొత్ ఒగొల్లు కియన ఇక కథావత్ తీనో అనే హాంధ్రుని అప్పట వెలా వాడువి అప్పట కల్వేలావి ప్రశ్న తీనో స్వామి నాన్స్ కీల ఒయాలకి హెబై పిన్వత్ని మీ జీవిత అవబోధే కరాయనో అనం ఏ అవబోధే కరాయనకేనా యాగే జీవిత యాగే సిత దిశమ బలాగని ఇన్నికాయ పలవినీయం కరాండు యాగే సిత హెసిరిన విధి తేరుంగండయ్యా ఉత్సాహకరాండు యాగే సిత తుల హెసిరిన విధి సిత వెడకరణ విధి తేరుంగండయ్య ఉత్సాహకరాండు ఏకట పుంచి దేహ కతి అవబోధేటి పావిచికరాండు පොඩි දෙයක් ඇති අපිට අවබෝධයට අදාළ මුළු මහත් ධර්මාවලියම වැඩෙන පොඩි දෙයක් ඇති. වඩන්න ඕන ධර්ම ප්‍රවාහය අපගේ බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කරලා තියෙන්නේ. ආය අඩුපාඩු නැහැ. අඩුවක් නැහැ. අවබෝධය කරා යන්න අවශ්‍ය ධර්ම ප්‍රවාහය අපගේ බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කරලා තියෙන්නේ. අඩුපාඩු නැහැ. ඒකේ අඩුවක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මය මේ ආකාරයට මැනවින් දේශනා කරලා තියද්දී ඒ ධර්මයට එකතු නොවීමේ පුද්ගලික ප්‍රශ්න අපට තියෙනවා. කෙනෙකුට කියන්න බෑ අනේ ඔය ධර්මයට එකතු වෙන්න අපට වෙලාවක් කලාවක් නැහැ කියලා කියන්න බෑ. මොකද ජීවිතයම තමයි ධර්මයේ කියන්නේ. ජීවිතේටම කලවම් කරගන්න ඕනේ දෙයක් ධර්මී මිසක් කාලපරාසයකට කවලම් වෙන්න ඕන එකක් නෙමෙයි ධර්මය. අවස්ථානුකූලව ධර්මයක් දෙවුණු කිරීම කියලා එකක් නැහැ. ජීවිතය තුළම ධර්මීය දකින්න එකයි අපි කරන්න ඕන. ඒකට වෙලාවක් කලාවක් තැනක් නැහැ. ආස්වාදයේ ස්වરૂපයේ තේරුම් ගන්න වෙලාවක් තියනවාද? ආදීනව දකින්න, අනිත්‍ය වී යන බව තේරුම් ගන්න, මට පාලනය කරන්න බැරි බව තේරුම් ගන්න, මේක අතහැරලා දාන්න ඕන කතාවක් කියලා තේරුම් ගන්න, මේක නොයලිය යුතු ප්‍රවාහයක් කියලා තේරුම් ගන්න, මේක නිරතුරුව නිරුද්ධ වී යන ස්වභාවයක් කියලා තේරුම් ගන්න, නිරුද්ධ වෙච්ච ඒවා ආය හටගන්නේ කියලා තේරුම් ගන්න. ඒක වෙලාවක් ඕනද? අනික එහෙම වෙලාවකට කරන්න ඕන ධර්මයක් නම් තියෙන්නේ. එක්තරා පරිච්ඡේදයක දිනු කරන්න ඕන ධර්මයක් නම් තියෙන්නේ. ධර්මයේ කොච්චර දුර්වලයිද? අවස්ථානුකූල දෙයක් නම්, සන්දර්භයකට අයිති දෙයක් නම් ධර්මය, ඉතුරු ඒ සන්දර්භයෙන් මිදුණට පස්සේ ආතුල ඇවිලෙන කමක් නෙ තියෙන්නේ. බුද්ධ ශාසනයේ අපේක්ෂාව සදාතනික නිවීම, සම්පූර්ණයෙන් දුක නිමා කර ගැනීම. එතකොට ඒ සම්පූර්ණයෙන්ම දුක නිමා කරගන්න කැමති මිනිහෙකුට මේ ධර්මය පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් හැම තැනටම ධර්මී පාවිච්චි කරන්න ඕනේ. ඒක රටාවකට පහසුවෙන් ධර්මී දිනු කරනවා. දැන් ලංකාවේ ගොඩාක් අය ඉන්නවා අපහසුවෙන් ධර්මයට එකතු වෙනවා. අපහසුවෙන් ධර්මයට එකතු වෙන්න එපා. අකමැත්තෙන් ධර්මයට එකතු වෙන්න එපා. අකමැත්තෙන් කාපු කෑමක්වත් ඔයාලට දිරවන්නේ නැහැ. නිවන් මඟ ගැන කවර කතාද? අකමැත්තෙන් ගත්ත භෝජනයක් පවා අජීර්ණී වෙනවනේ. ධර්මයේ උනත් පීඩාවකින් ඇතුළට ගත්තොත්, මේක මට කරන්නම වෙලා මක් කරන්නද වගේ එකක් ඇදකින් ඇතුළට ගත්තොත් එයාට ධර්මයේ වැඩෙන්නේ නැහැ. එයාට ධර්මයේ වැඩෙන්නේ නැහැ. එයාට ධර්මයේ දියුණු කරගන්න අමාරුයි. එයාට ධර්මයේ දියුණු කර ගැනීම පහසු නෑ. අපහසුයි එයාට ධර්මයේ දියුණු කරගන්න. අපහසුයින් මේ ධර්මයේ දියුණු කරන්න එපා. සැහැල්ලුවෙන් ධර්මයේ දියුණු කරන්න. ජීවිතේ කවලම් කරගන්න ධර්මය. ජීවිතයේ තුලම ධර්ම ස්වභාවය විතරක් දකින්න. අමුතුවෙන් ගොඩාක් පීඩාවටපත් වෙලා මහන්සි වෙලා ලොකු දෙයක් කරන්න යන්න එපා. මේ දිනෙදා ගත කරන ජීවිතයේ තුලම ධර්මයේ දකින්න. දැන් උදාහරණයක් විදියට මේ ධර්මයේ දකින්න අපට පාවිච්චි කරන්න පුළුවන් එක එක පාරවල් තියෙනවා. ඒ කියන්නේ මේ ධර්ම අවබෝධය කරා යන්න එකම පාරක් නෙමෙයි තියෙන්නේ. එක එක විදියට විමස විමසා කෙලෙස් ටික කඩලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෙලෙස් එක ගනුදෙනු වෙන මට්ටම ඇතුලේ තමයි කර්ම රැස්වීමට යාවෙන්නේ ජීවිතේ. කර්ම රැස්වීමට හේතු වෙන්නේ ජීවිතය. මේ කෙලෙසුන්ගේ අභ්‍යන්තර සිත කෙලෙස් සමග සම්මිශ්‍රණ වී පවතින එක. සිත කෙලෙසුන්ගෙන් මිදී පවතිනවා නම්, සිත කෙලෙසුන්ගෙන් මිදී පවතිනවා කියන්නේ එකක්, අත්දැකීමෙන් වෙන් වෙලා වාසය කරනවා කියන තව එකක්. අත්දැකීම් වලින් වෙන් වෙලා වාසය කිරීම අතිශය දුක් සහගතයි. ඒක අත්ත කියලා මතානුයෝගය. ඒ කියන්නේ අත්දැකීමට එකතු වෙන්න පුළුවන්කම තියද්දී අත්දැකීමට නොයා ඉන්නවා. අත්දැකීමකට නොයා ඉන්නේ නැහැ. මොකද අත්දැකීම් පරාසයට එකතු වෙන විදියට මගේ ගතසාසිත මේ වෙනකොටත් හැදිලා ඉවරයි. උදාහරණයක් විදියට රූප පේන මට්ටමට මේ ඇහැ හැදිලා ඉවරයි. ඉතින් මොනවා කරන්නද? මේ ඇහැ තියෙන නිසා රූප පේනවා. මම රූප බලන්නේ අදින් පස්සේ කියනවනම් යා අද්දකීමට ඉරෙහි වයින් නැගිටලා තියෙන්නේ. කෙලෙස් වලට ඉරෙහි වනිමි. දැන් මේ කන සද්ද ඇහෙන මට්ටමට මේ වෙනකොට හැදිලා ඒක අපි ප්‍රාර්ථනා කරලා බලාපොරොත්තු වෙලා සැලසුම් සහගතව අම්මා සැලසුම් කරලා හදපු එකක් නෙමෙයිනේ. අපේ කන අම්මා හැදුවම නෙමෙයිනේ. ගතේ සම්භවයට මාතෘත්වයේ පීතෘත්වයේ උපකාරයේ අතිශය වැදගත් දෙයක්. ගතේ සම්භවයට. නමුත් අම්මා සැලසුම් කරලා කනක් හැදුවේ නෑනේ. අම්මයි තාත්තා එකතු වෙලා කන හැදුවේ නෑනේ. මේ ස්වභාවික රිද්මය ඇතුලේ ගර්භාෂයක් ඇතුලේ සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවලියක්. මේ කන ඇහෙන මට්ටමට මේ වෙනකොට කනේ සකස් වීමක් තියනවද නැද්ද? තියනවා. ඒක හැදිලා ඉවරයි. එතකොට ඒක හැදිලා ඉවර නම් හැදිච්ච දෙයක අපේ කිසිම කෝන්තරයක් ගැටලුවක් අර්බුදයක් මොකක්වත් නැහැ. හැදිලා ඉවර නම් මොනවා කරන්නද? ඒ හැදිච්ච එකේ අත්දැකීමක් තියෙනවා නම් ඒ අත්දැකීමට එරෙහි වෙන්නේ නැහැ බුද්ධ ශාසනයේ කවදාවත්. ඒ අත්දැකීමට කවදාවත් බුද්ධ ශාසනයේ එරෙහි වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා කන පාලනය කරන්නවත්, ශබ්ද පාලනය කරන්නවත් යන්න එපා. දැන් සමහර ගෙවල් වල ඉන්නවා එයා ශබ්ද පාලනය කරනවා. ශබ්ද පාලනය කරනවා. දැන් මාත් එහෙම කාලයක් තිබුණා. මම පුළුවන් තරම් ශබ්ද පාලනය කරනවා. මෙහි මේවා කතා කරන්න ඕන මේ විදිහ මම දැන් කාටවත් කියන්නේ නැහැ. අපි ඉන්න තැන්වල මම කියන්නේ. දැන් කලින් මම හරියට ඔය මේ දැන් ඔය අපි සමහර ලාට කුලි රතෝල යනවනේ, ටැක්සි වල යනවනේ. යනකොට ඉතින් ඒ ඉන්න අයට එහෙම ධර්මයක් නැහැ. ඉතින් මම අපි මං ඒ කාලේ හිතනවා මම වාහනේට ගොඩ වුණාම එයා සද්ද වහන්න ඕන කියලා. මන් දෝෂාරෝපණය කරපු අවස්ථා තියෙනවා 2012 විතර. 2012 වගේ මම කියනවා ඔයා දන්නේ නැද්ද හඳුරු කෙනෙක් එක්ක යනකොට මේ සද්ද වැඩි, කරුණාක ලෝප් කරන්න කියලා. මං හරියට ඒ සද්දෙත් එක පැටලිච්ච කාලෙද. දැන් ඉතින් වාහනේට ගොඩ වුණාම මම කම්මලේ බල්ලා වගේ තමයි. එයා මොනවා දාලා තිබ්බත් මම නම් ගණන් ගන්නෙ. අඩු කරන්න කියන්නෙත් නෑ, වෙනස් කරන්න කියන්නෙත් නෑ. ඒ භාගතුන් වහන්සේගේ ධර්මය ශබ්දයත් එක්ක පැටලෙන්නේ නැතුව ඉන්නේ. දැන් ඔයාලා කවදාවත් ශබ්දත් එක්ක පැටලෙන්න ඉපායි. ශබ්ද ඇහෙන මට්ටමට මේ කන මේ මොහොතේ සකස් වෙලා ඉවරයි. පුළුවන් තරම් බලන්න ශබ්ද තණ්හාවට නොයා ඉන්න. ශබ්ද තණ්හාව කියන්නේ මිහිරි ශබ්ද හොයාගෙන යනවා කියන එක නෙමෙයි. ඔගොල්ලෝ කරුණාකරලා තේරුම් ගන්න ශබ්ද තණ්හාව කියන්නේ මොකද්ද කියලා. ශබ්ද තණ්හාව කියන්නේ ලස්සන හඬවල් හොයාගෙන යනවා කියන එකට නෙමෙයි. ඒක ශබ්දේ කෙරේ පවතින ඡන්දයට ඒ කියන්නේ. ලස්සන හඬ සම්සන ශබ්ද හොයාගෙන යන එක ශබ්ද ඡන්දයක් එයා තුල පවතිනවා. එයා ලස්සන හඬවල් හොයාගෙන යනවා. ලස්සන හඬවල් ගෙවල් තියා ගන්නවා. දැන් සමහර පුරුෂයෝ කැමති ලස්සනට ස්ත්‍රියගේ හඬ ඇහෙනවට. මට මතක එක තරුණිය කිව්වා, ඒ තරුණිය කිව්වා මම විවාහ වුණේ අපේ මම විවාහ වෙච්ච කෙනාට ලස්සන කටහඬක් තිබ්බ නිසා කියලා. ඒ කියන්නේ එහෙනම් කටහඬටත් මිනිස්සු ආසාවෙන් වශී වෙනවා ලෝකේට. ශබ්දයටත් ආසාවෙන් මිනිස්සු ඒ පස්සේ යනවා. එතකොට ශබ්ද තණ්හාව කියන්නේ ඔකට නෙමෙයි. ශබ්ද තණ්හාව කියන්නේ අපිට ඇහෙන ශබ්දය මාතුල දෝමනස්සයක් හදනවා කියලා ශබ්දයට චෝදනාව යනවා නම් ඒකට තමයි ශබ්ද තණ්හාව කියන්නේ. දැන් තණ්හාව උපදින්නේ මොකක් නිසාද? පටිච්ච සමුප්පාදයට අනුව වේදනා පත්‍ය තණ්හා. එහෙම නේද තියෙන්නේ? පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා. එතන වේදනාව ප්‍රත්‍ය කරගෙන තමයි තණ්හාව උපදින්නේ ධර්මයට අනුව. එතකොට වේදනාව කියන්නේ සැප වේදනාමද? නෑ, දුක් වේදනා කියලා කොටසකුත් තියෙනවා. එහෙනම් දැන් මෙතන ඇතිවෙනවා නේද දුක් වේදනා පච්චය තණ්හා කියලා කියන්න පුළුවන්ද? පුළුවන්නේ. එතකොට ඕගොල්ලන්ට එනවා ඕගොල්ලන්ගේ අනුව ප්‍රශ්නේ මොකද්ද? කවුද දුක් වේදනාවට ආසා කරන්නේ? දැන් කනට ඇහෙන අමිහිරි කටුක ශබ්දය දුක් වේදනාව මාතුල උපද්දවන්නේ. ඒකනේ මම වුණත් ඒ කාලේ වාහනෙට ගොඩ වුණාම ශබ්ද නවත්තන්න හදන්නේ. දැන් කරුණා කරලා වහන්න මේක මං කැමති නෑ මට හරි කටුකයි මම සල්ලි දීලා යන්නේ මං නම් දැන් මොකුත් කියන්නේ දැන් හරියට ඔය කුලී රතවල නෝ මම මොනවත් කියන්නේ ඔය ඕන දෙයක් දාගෙන ගියපු ආවේ කියලා මං නම් පැත්තකටලා ඉන්නේ ඇත්තට මට ඒක නවත්තන්න උවමනා වෙන්නේ නෑ ඇතුලේ ඉඳන් ඒක මට හිතෙන්නේ මේ සද්දේ නවත්තන්න ඕන කියලා සද්දේ නවත්තන්න ඕන කියලා මට එන්නේ අදහස ඒ කියන්නේ සබ්දේ පාලනය කරන්න යන්න කියලා හිතෙන්නේ. එතකොට දැන් පින්වත්නි දැන් මට අමිහිරි සබ්ද ඇහෙනකොට මා තුළ දුක් වේදනාවක් උපදිනව නේද? මිහිරි සබ්ද ඇහෙනකොට සුඛ වේදනාවක් උපදිනවා. එතකොට මේ තණ්හාව හදන්නේ සැප වේදනා විතරද? සැප වේදනා විතරද තණ්හාව හදන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ සුඛ වේදනා පච්චා තණ්හා කියන්නේ පාය. නමුත් එහෙම ධර්මී කියලා නේ. බුද්ධ ශාසනය කියලා තියෙන්නේ මොකක්ද? වේදනා පච්චය තන්න එච්චර ඒක තර්කයක් නෑ කි. තැන් ඔයාලට එනව නේද ප්‍රශ්නය මොකක්ද සැපවේදනා නං හාඳුරණී තන්නාව හදනික හරි ඇයි මිහිරි සබ්දෝල්ට මගේ හිතේ තන්නාවක් ඇතින දැන් බුදුරජාණන් වහන්සේ දුක්වේදනාව නිසත් තන්නාව උපදිනවා කියලා තියෙනවා. දැන් අපිට එනවා තර්කයක් දුක්වේදනාවට තන්නාව හදන්න පුළුවන්ද? ඔක අපි මුණ දෙන ප්‍රශ්නයක්. දුක් වේදනාව කෙසේද තණ්හාව උපද්දවන්නේ? මෙතන තණ්හාව කියන්නේ මම හරි කැමති කියන එක නෙමෙයි. මම මේ શબ્ද වලට මගේ හිතේ කැමැත්තක් තියනවා කියන එක නෙමෙයි. ඒ කැමැත්තට ධර්මී පාවිච්චි කරන්නේ මොකද්ද? ඡන්දය. කැමැත්ත කියන එකට පාවිච්චි කරන්නේ ඡන්දය. අපි නිකම් විවහාර කරන තණ්හාව 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 කියලා එළියේ මිනිසු ගනුදෙනු කරද්දී පාවිච්චි කරන වචනේ නෙමෙයි මේ. ඒක හොඳින් තේරුම් ගන්න. මෙතන තණ්හාව කියන්නේ මොකද්ද? මෙතන තණ්හාව කියන්නේ මාතුල සොම්නසක්කෝ මාතුල දොම්නසක්කෝ උපද්දුවේ බාහිර ශබ්දය කියලා බලන එකටයි තණ්හාව කියන්නේ. එතකොට අර ශබ්දයත් එක පැටලෙන්න පුළුවන්. ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් පැටලෙන්න පුළුවන් මට්ටමට ශබ්දේ අහුවෙන එකටයි තණ්හාව කියන්නේ. අන්න තණ්හාව. පැටලෙන්න ගැටෙන්න ඇඟැලුම් කම්පාණ්ඩ පුළුවන් මට්ටමට බාහිර ලෝකේ හොඳට මතක තියාගන්න බාහිර ලෝකයෙන් ශබ්දය අහුල ශබ්දය බාහිර ලෝකය පැත්ත තමන් තුල උපදින සෝමනස්සය හෝ දෝමනස්සයට අදාළව බාහිර ශබ්දය ඇඳලා ගැට ගහ ගන්න එකටයි තණ්හාව කියන්නේ. ඇත්තටම ගැට ගහන එකට නෙමෙයි මෙන්න මේකයි. දැන් ගැට ගහන එකට කියන උපාදානයි. දැන් මට ඇහෙනවා ඔන්න වාහනේ මම ගොඩ වෙනවා. මම වාහනේ යනවා. යනකොට අයියෙන් මොන හරි ගොරෝසු කර්කස තහඩුවට තට්ටු කරනවා වගේ අමිහිරි ශබ්ද ටිකක් ඇහෙනවා. ඒ ශබ්ද ටික වාහනේ ඇහෙනකොට දැන් වාහනේට ගොඩ වෙනවා. දැන් මන් තුල ඇති වෙන්නේ දෝමනස්සයක් නේද? එතකොට දෝමනස්සය ඇති වෙන එක, ඒ කියන්නේ තමන් තුල මේ ඒක කටුක බවක් ඇති වෙන එක සාමාන්‍ය තත්වය. ඒ කටුක බවක් දැනෙන එක අමුතු කතාවක් නෙමෙයි. දැන් අපි කකමේ අපිට හරි පීඩාකාරී ශබ්ද හිටි ගමන් ඇහෙනවා. එහෙම මේ ඔයාලා ධර්මය අවබෝධ කළා කියලා අමිහිරි කටුක සද්ද ඇහෙන එක නවතින්නේ නැහැ. ඒක ඒ විදිහටම දැනෙනවා. ඒක දැනද බුදුරජාණන්සේට එහෙම දැනුන්නේ නැද්ද? දැනුණා. ඒක සමහරලාවට ඇයි බුදුරජාණන්සේ එක තැනකදී වදාලා? එක්කෙනෙක් බුදුරජාණන්සේ ඇඟට හේතු වෙලා වාඩි වුණා. මේක තියෙන සුචිලෝම සූත්‍රයේ. කර කියලා අමනුස්සෙකුයි සුචිලෝම කියලා ඉදිකටු තුඩක් වගේ ලොම් තියෙන ඇඟක් තියෙන යකෙකුයි දෙන්නයි ගිහී විමානෙට තංකිත මංච කියලා ස්ථානයකට බුදුරජාණන් සෙතන වැඩ ඉන්නකොට අරය ඇවිල්ලා බුදුරජාණන්ට හේතු වෙලා වාඩි වුණා කියනවා. අර සුචිලෝම කියන යක්ෂයා බුදුරජාණන්ට ඇඟට හේතු වෙලා වාඩි වුණා කියනවා. දැන් උන්වහන්සේ වැඩ ඉන්නවා. එතකොට මෙහි පැත්තෙන් හේතු වෙලා වාඩි වුණා කියනවා. එතකොට අපගේ බුදුරජාණන් වහන්සේ අතකෝ අපනාමීසි ඇඟ අයින් කරගත්තා කියනවා එතන. අපිට පුළුවන් නේද මෙහි වාඩිලිදී මෙහි ඇඟ අයින් කරගන්න? පුළුවන්. එහෙම ඇඟ අයින් කරගත්ත කියලා. එතකොට අරයා hina වෙලා කිව්වලු. එයාගේ යාළුවත් ළඟ ඉන්නෝනේ. ශ්‍රමණය මට ඔහේ බය වුණා නේද කියලා ඇහුවලු. එතකොට උන්වහන්සේ වදාලා බය වුණේ නැහැ. ඔයාගේ ගතෙන් එන පහස මට ගොරෝසුයි කියනවා. ආයෙනයි ගොරෝසු බව දැනෙනවද නැද්ද බුදුරජාණන්? කාය සම්පස්සේ නිසා කටුක බව දැනෙනවද නැද්ද? දැනෙනවා. කටුක බව දැනෙනවා. ඒ කටුක බව දැනුණත් කමන්නේ සත්‍ය අවබෝධය කරා ගියපු කෙනෙක් මම කියලා ඉන්නේ නැහැ. එතකොට ඒක දුක් වේදනාවක් වෙනවා. අත්තකිල මතානුයෝගයක් වෙනවා. ඒක බුද්ධ ශාසනේ බැහැර කරපු එකක් නේ. එහෙමනම් මේ ඔයා දැන් වාහන යනකොට අර කටුක ශබ්ද තමන්ට දැනෙනකොට තමන්ගේ තමන් තුළ යම් කිසි ආකාරයක කටුකත්වයක් තමන්ට ප්‍රකට නොවෙනවනේ. මේ ශබ්දේ නිකන් වේගෙන් සෝත ප්‍රසාදේ මත වදිනකොට ඇති වෙන වෙහෙස නෑ නිමි. ඒක තියෙනවා. එතන මොකද්ද නැත්තේ? මේ තමන් තුළ ඉපදිච්ච මේ තමන් තුළ ඇතිවෙච්ච අර අමිහිරි බවක් තියෙන්නේ. ඒ අමිහිරි බව බාහිර ශබ්දයට ශබ්දේ පැත්තට දාන්නේ. මා තුළ මේ බඳු අමිහිරි තත්වයක් ඉපැද්දුවේ මේ ශබ්දේ තමයි කියලා බලන්නේ. මේ මා තුළ අමිහිරි තත්වයක් ඉපැද්දුවේ මේ ශබ්දේ තමයි කියලා බලපු ගමම්ම ඒකට තමයි වේදනාපච්චය තණ්හා කියන්නේ. මේ ශබ්දේ මට අමිහිරි කටුක දුක් වේදනාවක් අරන් ආවා. අරන් ආවේ කවුද? මේ ශබ්දේ. සද්දේ කියලා දැක්කොත් සද්දේ ගිනාපු මිනිහක් දකින්නෝනේ. අන්න සත්ව පුද්ගල බවකින් ලෝකේ අහුලන්නත් පටන් ගන්නවා. සත්ව පුද්ගල බවකින් ඒක අහුලන්නත් පටන් ගන්නවා. එතකොට දැන් ඊට පස්සේ බාහිර සද්දේට තමන් තුළ උපන් දුක් වේදනාව මේ පැත්තේ තියෙනවා. කොයි පැත්තේ දුක් වේදනාව තියන්නේ? ඇතුල් පැත්තේ. එතකොට අමිහිරි ශබ්දය ගෙනාපු බාහිර ලෝකේ එළියේ තියෙනවා. එළියේ ලෝකේ ඇතුළයි එකට අල්ලලා ගැට ගහ ගන්නවා. ඒ ගැට ගසා ගැනීම තමයි උපාදානය කියන්නේ. ඒකට තමයි උපාදානය කියන්නේ. ගැට ගසා ගත්තට පස්සේ බාහිර සද්දෙත් එක පැටලෙන්න පුළුවන්, දොස් කියන්න පුළුවන්, චෝදනා කරන්න පුළුවන්, ගරහන්න පුළුවන්. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඊට පස්සේ යාට සිද්ධ වෙනවා එයාට හරියන ආකාරයට බාහිර ශබ්ද නඩත්තු කරන්න වෙනවා. අන්න නඩත්තුවට යන්න වෙනවා. ඒ මට්ටම නැත්තන් නඩත්තුවන්නේ ඇවුනත් එකයි නැතත් එකයි. එතකොට ඔන්න ඔය විදියට බලන්න පුළුවන් නම් ශබ්ද ඇහෙන මට්ටමේදී මිහිරි ශබ්දේ සහ අමිහිරි ශබ්දේ, මිහිරි ශබ්ද අමිහිරි ශබ්ද කියලා ශබ්ද තියෙනවා. ඇහෙනකොට ඒක ධාතු ස්වභාවයක්. දැන් සමහර ශබ්ද තියෙනවා අපි ඔක්කොටම මේ වහන්න අමාරුයි. ඒක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි අහන්න බෑ. ඒක එක දිගට අහනකොට හරි අපහසුයි අපිට. එතකොට මේ අපහසු අපි හැමෝටම දැනෙනවා. හැමෝටම දැනෙනවා. ඒ අපහසුතාවය. දැන් ඔය විදියට ඔය පින්නතුන්ලාට පුළුවන් පුරුදු කරන්න සිත දැන් ඔයාලා හැම වෙලාවකම ශබ්දේ පාලනය කරන්න යන්නේ නැද්ද බලන්න? gedara diuna. කවුද මේක දැම්මේ? කවුද මේක වැඩි කළේ? කවුද මේක මේ විදියට කළේ? දන්නේ නැද්ද තාත්තා ගෙදර ඉන්නවා, අම්මා ගෙදර ඉන්නවා? දන්නේ නැද්ද කොහොමද මේ ගෙදර පය ගහලා ඉන්නේ කිය කියා අර එළියේ ශබ්දත් එක පැටලින්නේ නැද්ද? සමට භාවනා කරනවා නම් කියන්න පුළුවන් මේයි. දන්නේ නැද්ද මේ භාවනා කරනවා? මේ වෙලාවට කිසි දෙයක් මේ දාන්න බෑ. පොඩ්ඩක් සද්දේ අඩු. දැන් කොච්චර මිනිස්සු පොලිසිය යනවද මේ අර 119 අංකයට කෝල් කරනවද එළියේ ශබ්දේ දරන්න බෑ කියලා? ඔකට ලස්සන දෙයක් මම කියන්න. ඔකට හරිය හොඳ දෙයක් මට මතකයි. එක්තරා ඔය බදුල්ලේ අපේ මේ ලොකු සානන්සි නම එතන ගෙදර හයියෙන් සද්දේ දානවා. ඒ ගෙදර මිනිස්සු හරිය හයියෙන් සින්දු දානවා. ඒ ගමේම මිනිස්සු ඇවිල්ලා අපේ සානන්සිට කියනවා. ඒක උන්වහන්සේට කියනවා. ඒ කියන්නේ ඒක කන්දක වගේ තියෙන ආරාමෙත් ඒ ගෙදරත් ඒ පන්සලට අල්ලපු හැට ඒක අර කන්දේ පහල ඉන්න මිනිසුන්ට අහන්න බෑ කියනවා. ඉච්චර කරකසයි කියනවා. ඒක ඉච්චර අමිහිරි කියනවා. ඒ සද්ද ඒක අර පහලට හයියෙන් ඇහෙනද? මේ මනුස්සයා මේ ගෙදරට ඇහෙන්න නෙමෙයි දාන්නේ. ලොකු ස්පීකර් ටිකක් යා ළඟ තියෙනවා. ඒ බබල්ස් වලින් හයියෙන් දානවා යා ඒ සද්දේ. අනේ වැටේ ඉන්න අපේ හාඳුරු කවදාවත් ගෙන්නලා කියන්නේ ඇයි මේ මොකද ඕක බැරිද අඩු කරන්න, කරුණාකරලා අඩු කරන්න කවදාවත් කියන්නේ. ඒ බායකටවත් මොකටවත් නෙමෙයි. උන්වහන්සේ සද්දෙත් එක පැටලෙන්නේ. සමාට එක වැටේ ඉඳලා කිලෝමීටර් ගානක් ඉන්න මිනිස්සු ඇවිල්ලා චෝදනා කරනවා, පොලිසියට කෝල් කරනවා, අරවා මේව ගොඩාක් ඒවා කරනවා. නමුත් අර මෝඩ මිනිස්සුත් ඒක නවත්තන්නේ නැහැ, දිගට දානවා. මොන ප්‍රශ්නාවත් ඒක නවත්තන්නේ නැහැ. එයා දානවා. එයා එකින් ලැබෙන ආස්වාදයක් ඇතිනේ. ඉතින් අහල පහල ඉන්නත් බෑ. නමුත් එයා කොහොම ඉන්නවද දන්නේ? ඒ ගේ ඇතුළේ එක දාගෙන. නමුත් අපේ සානංශ කවදාවත් ඒ શબ્දෙට එරෙහිව කවදාවත් කතා කරනවා මම දැකලා නැහැ. ඒක බයකට යටහත් පහත්කමකට ඒකට නෙමෙයි. ඒ පින්වත්නි අර ඒ શબ્දෙත් එක පැටලෙන්නේ නැතුව ඉන්න මට්ටමට ඒ සිත සකස් කරගත්තට පස්සේ බාහිර අරුබුදයක් පේන්නෙම නැහැ. දැන් මම කියන්න උත්සාහ කළේ එහෙම શબ્ද ඇහෙනවා නම් ඒවට එරෙහිව නැගිටින්න ඕනේ නැ කියන එක නෙමෙයි. શબ્දෙත් එක පැටලෙන්නේ නැතුව ඉන්න මට්ටමට සිත උපේක්ෂාවකට පත් කරගන්න එකයි අපේ ප්‍රධාන ඉලක්කය. ප්‍රධාන අදහස පින්වත්නි, දැන් බලන්න මේ දැන් අපිට යම් වෙලාවක බාහිර ශබ්දය පැත්තට අපේ වගකීම දාන්න නැත්නම් එතන තණ්හාව නැහැ. එතන ඒ අවකාශයේ තණ්හාව හැදෙන්නේ නැහැ. හැබැයි මේ දුක නිමා කරන්න බෑ එහෙම බැලුවා කියලා. දැන් පින්වත්නි හොඳට බලන්න, මෙන්න මෙහෙමයි දුක නිමා කරන්නේ. දුක නිමා කරන්නේ සවිඥානික කය විදර්ශනා කිරීමෙන්. සෝවාන් වෙන්න ඕන නම් එයා ශබ්දෙත් එක්ක පැටලලා ඉන්නේ නැති මට්ටමට, ශබ්ද තණ්හාව ගොඩ නැගෙන්නේ නැති මට්ටමට කන තියාගෙන ඉන්න එකම පිලිසරණ නෙමෙයි. ඒක ඉතාම ප්‍රසස්තයි. ඒකේ ස්ථාවරත්වයමයි අරහත්වයේ. ඒකයි වාදයක් නැහැ. නමුත් සෝවාන් වෙන්නේ ಗುಣධර්මාවලියකින්. සෝවාන් වෙන්න බෑ ಗುಣධර්ම නැත්තම්. දැන් පින්වත්නි හිතන්න, දැන් අමිහිරි කටුක ශබ්ද ඇහෙනකොට ඒ ශබ්දය බාහිර ලෝකේ මා කර අරන් ආවා කියලා බැලුවොත් ශබ්ද තණ්හා වෙනවා. මිහිරි කටුක මිහිරි ප්‍රියමනාප ශබ්ද තියනවා ලෝකේ. වර්ණනා, ප්‍රශංසා, අගය කිරීම, තමන් රුචි විදියට රිද්මයානුකූල සංගීතය, අරවා මේවා. පින්වත්නි අමිහිරි ශබ්ද මිහිරි ශබ්ද කියලා ශබ්ද જાතියක් තියනවද ලෝකේ? එහෙම නිකන් නැණි. මිහිරියාවෙන් හෝ අමිහිරියාවෙන් පිළිගන්නේ හිතනි. බණිනකම හෝ ප්‍රශංසාකරණික බව සංජානනී කරන්නේ සිතින්නේ. මිහිරි ශබ්ද අමිහිරි ශබ්ද කියලා දෙයක් නැණි. හැබැයි ලෝකේ රිද්මය තුල ස්ථිර වෙන දෙයක් තියෙනවා. මොකද්ද? සෝත ප්‍රසාදේ ශබ්ද වදිනවා. එච්චරයි. ඇයි සෝත ප්‍රසාදේ ශබ්ද වදින්නේ? කන හැදිලානි මේ වෙනකොටත්. පුරාණ හේතු සංස්කාරයන්ගේ හේතුඵල වලින් හේතු ප්‍රත්‍යයන්ගේ ඵලයක් විදිහට මේ වෙනකොට කන ඉපදිලානි. ඉපදිලා තියෙන නිසා සෝත ප්‍රසාදේ ශබ්ද වදිනවා. ඔච්චරමනි වෙන්නේ. සිතින්නේ පිළිගන්නේ මේවා මිහිරි ශබ්දය, මේවා අමිහිරි ශබ්දය කියලා සිතින්නේ පිළිගන්නේ. ඊට පස්සේ මනස තුල මැවෙනවා. ප්‍රසංසාත්මක වචන, දුර්වල වචන, ගර්හිත වචන කිය කිය මනස තුල මැවෙන මනෝමය තත්ත්වයක් නේ තියෙන්නේ. ශබ්දය තුල සෝත ප්‍රසාදේ වැඩි වැඩි නිරුද්ධ වෙලා යනවා. සෝත ප්‍රසාදේ වැඩි වැඩි නිරුද්ධ වෙනවා. ආයිතිරි නැතු නිරුද්ධ වෙලා යනවා. ශබ්දය ආය අහන්න බැරි මට්ටමට සෝත ප්‍රසාදේ තුල වැඩි වැඩි නිරුද්ධ වී යන ස්වභාවයක් හිතට අදාළයි. දැන් පින්වත්නි, දැන් ශබ්දය පැත්තට වගකීම යන්නේ නැහැ කියන්නේ, ශබ්දේ පැත්තට වගකීම යන්නේ නැහැ කියන්නේ ශබ්ද තණ්හාව නඩත්තු වෙන අවකාශය බොහොම දුර්වලයි. දැන් අපිට ඇහෙන මිහිරියාවකින් හෝ අමිහිරියාවකින් ශබ්දේ අහුල ගත්තට පස්සේ මිහිරි වචන අමිහිරි වචන බාහිර ලෝකයට අදාළ වශයෙන් බලුවොත් තණ්හා. එතකොට එහෙනම් සැප වේදනාව නිසා තණ්හා උපදිනවා, දුක් වේදනාව නිසා තණ්හා උපදිනවද නැද්ද? උපදීනයි. අමිහිරි වචනේ ගිනාවේ බාහිර, අමිහිරි වචනේ මාතුල අමිහිරි වචන අරන් ආවේ බාහිර ලෝකේයි බලවම් තණ්හා. මිහිරි වචන අරන් ආවෙත් බාහිර ලෝකේ කියලා බැලුවම තණ්හා. තමන් තුල ඇති වෙච්ච මිහිරියාව අමිහිරියාව එක සිතේ තත්වයක්. මිහිරි අමිහිරි වශයෙන් ගත්තේ සිතින්. ඒ මිහිරි අමිහිරි බව බාහිර ශබ්දයට අල්ල ගැට ගහගන්න එක උපාදාන. ශබ්ද පාලනය කරන්න යන එක භවය. නැවත නැවත ශබ්ද හාණ්ඩ හිතන එක ජාතිය. ඔක්කොම එක ශබ්ද මාත්‍රයක් තුල තණ්හාවද වේදනාවද තණ්හාවද උපාදානයද භවයද ඔක්කොම තියෙනවා.
අපි හිතන්නේ ජාති කියන්නේ ගර්භාෂයකින් හරි කුණුගොඩක හරි මොකෝ හරි උපදින එක කියලා අපි හිතාගෙන ඉන්නේ. පින්වත් නිමේ ශ්‍රවණ මාත්‍රයක් තුල මුළු පටිච්ච සමුප්පන්නතාවයම තියෙනවා. ඒක දකින හැකියාවට තමයි අපි කියන්නේ ඉදප්පච්චේතා පටිච්ච සමුපාද දර්ශනය කියලා. ඉදප්‍රත්‍යයෙන් පටිච්ච සමුප්පන්නව මේ ටික ඔක්කොම සිද්ධ වෙන විදිය එයා දකිනවා. එතකොට මෙන්න මෙතන දැන් ධර්මාවලියක් ඕනනේ සෝවාන් වෙන්න නම්. මෙහෙම දැක්මක් තුලින්ම තමන්ට ඥාන සම්ප්‍රයුක්ත දර්ශන සම්පන්නකමක් ස්ථාවර කරගන්න බෑනේ පින්වත්නි. ඒ නිසා ඒකට ධර්ම ප්‍රවාහයක්, ධර්ම කොටාසයක්, ධර්මාවලියක් අපගේ බුදුරජාණන්සේ අපට වදාළද. උදාහරණයක් විදිහට බොජ්ජංග ධර්මගම්. බොජ්ජංග කීයක් තියෙනවද? කීයක් තියෙනවද? හතක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක සති සම්බොජ්ජංගේ. ඇයි කෙලින්ම අවබෝධයට අදාළ තත්වයන් විතරයි විස්තර කරන්නේ. ඒක සති සම්බොජ්ජංගෙන් පටන් ගන්න. සති සම්බොජ්ජංගේ කියන්නේ මොකද්ද? සති සම්බොජ්ජංගේ කියලා කියන්නේ එයා අර බාහිර ශබ්දේ පැත්තට නොයා එයා දකිනවා තමන්ගේම නිරුද්ධ වී යන සෝත විඥාණය දකින්න පටන් ගන්න. ශබ්දයත් එක පැටලින්නේ කොහමද? මා තුළ නිරුද්ධ වී යන ධර්ම ස්වභාවයක් නේ තියෙන්නේ. මගේ ඒ කියන්නේ මගේ කන කියන එක හේතුන්ගෙන් හටගත් එකක්. ඒක නිරතුරුව ඉපදීපදි බිඳි බිඳි යන රූපස්කන්ධයට අදාළ තත්වයක්. නිරතුරුව බිඳින ස්වභාවයටයි තික අවිද්‍යාවද තණ්හාවද උපාදානයේද ආහාරය මේවා ඔක්කොම මේවා පදනම් වෙලා ඉපදිච්ච එකක් මේක. එතකොට මේ ශබ්ද ඇහෙන මට්ටමේදී මා තුළ පහළ වෙන සිතට අපි කියනවා මොකද්ද? සෝත විඥාන සිත කියලා. ඒ සිත නිරතුරුව ඉපදිලා බිඳිලා යනවා. නිරුද්ධ වෙන ස්වභාවයට අයිති. ඒක නිරන්තරයෙන්ම නිරුද්ධ වී යන ස්වභාවයට අයිති. ඒක නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් කොහොමද සද්දෙත් එක්ක පැටලෙන්නේ? අන්න යා යාවිතින්ම දැනගන්නවා. මට බැන්නාය මං ගැන වර්ණනා කළාය බැන්නේ හවලා තමයි කියලා පැටලි පැටලි ගැටි ගැටි ඉන්න තරම් කෝ සද්ද කෝ කෙනෙක්. ඇයි ඒ ශබ්දය අහගත්ත සිත ඒ මොහොතේම නිරුද්ධයි නං. ඒ ශබ්ද සංඥා ඒ මොහොතේම නිරුද්ධයි නං. ඒ ශබ්ද විතර්ක ඒ මොහොතේම නිරුද්ධයි නං. ඒ ශබ්ද සංචේතනා ඒ මොහොතේම නිරුද්ධයි නං. ඒ ශබ්ද ඇහෙන මට්ටම ආයේ කවදාකවත් ඒ ආකාරයකින් අත්දකින්න බැරි නම් නිරුද්ධ වී යන ස්වභාවයට අයිති නම් අනේ ශබ්දෙත් එක්ක පැටලෙන්න බෑ නේද? නිකම්ම ශබ්දේ සෝතප්‍රසාදේ වැඩි වැඩි නිරුද්ධ වුණා පමණයි නේද? මා තුල ක්‍රියාවලියක් විදිහට මං සිතින් ශබ්දේ අඳුනගෙන සිතින් සෝත විඥානේ පහළ වෙලා සිතින් ශබ්දේ අඳුනගෙන සිතින් ශබ්දේ විඳින්න ගිහින් සිතින් ශබ්දේ විතර්ක කරලා සිතින් ශබ්දේ විචාරලා සිතින් සංචේතනා ගොඩනගාගෙන සිතින් ශබ්ද තණ්හාවක් ඇදුවට තණ්හා කරන්න කෝ ඒ ශබ්දේ? ඒ ශබ්දේ කොහෙද තියෙන්නේ? අන්න ඔහොම බලන හැකියාවට අපි කියනවා සති සම්බොච්චංගේ කියලා. ඔන්න ඔය බැල්මටයි සති සම්බොජ්ජංගේ කියන්නේ. පැටලෙන්න සද්දයක් අහුවෙන්නේ නැති ආකාරයට ඒ සද්දේ ඇහෙන මට්ටමේ සමස්ත ක්‍රියාවලියම දැකලා. සම්පූර්ණයෙන් සමස්ත ක්‍රියාවලියම දැකලා. සමස්ත ක්‍රියාවලියක් නේ තියෙන්නේ. සෝතප්‍රසාදේ වදින කමක් තියෙනවා. එතනින්ම පින්වත්නි අර බාහිර ශබ්දයට කරන්න පුළුවන් ක්‍රියාවලිය ඉවරයිනේ. බාහිර ශබ්දයට කරන්න පුළුවන් ක්‍රියාවලිය ඉවරයිනේ. පින්වත්නි එළියේ කරපල තියෙන පොච්චර පුංචි දෙයක්ද? මට බැන්න අය මට අහවල් දෙයක් කළා මම මෙච්චර කරලා තියදී මට මේ බැන්නේ මට මේ වචන කීකේ බැන්නේ කිව්වට ඕගොල්ලෝ තුල සෝතප්‍රසාදේ මත ශබ්දේ වදිනවට වඩා වෙන මොකක්වත් වෙලා නැහැනේ. එතනින් ඉවරයිනේ කතාව. එතනින් ඉවර වෙච්ච කතාවක් නේ මේ දිගට දිගට ගෙනියන්නේ. ඕකට තමයි පටිච්චසමුපාද ධර්මයේ කියන විතක්ක මූලපබ්බය. විතර්කේ මුල් ස්වභාවය විභාග කරලා බලනවා. එයා තුල විතර්ක පැන නගින්න පදනම් වෙච්ච මූලික தත්ත්වය විග්‍රහ කර ගන්නවා. ඒ කියන්නේ ඔයාලා මට බැන්න අය මා තුල දුක් දෝමනස් එක බුදු මට මගේ මට තත්ත්වයට මට තත්ත්වයක් තියෙනවා මට හරි නෑ අරව මේවා කිය කියා ඔයාලා ගොඩාක් දේවල් විතර්ක විචාර කර කර සංචේතනා ගොඩ නැගුවට බාහිර ශබ්දයේ සෝත ප්‍රසාදේ මත වැදීමෙන්ම ඉවරයිනේ කතාව. එතනම ඉවරයිනේ වැඩි. ඊට පස්සේ මොකක්වත් කරන්න බෑනේ. දැන් කෙනෙක් හිතන්නකො පින්වත්නි නිකම් මෙහෙම හිතන්න පොලු කෑල්ලකින් ඔයාලට ගැහුවොත් ඔයාලට පොලු කෑල්ල විඳින්න පුළුවන්ද? පොලු කෑල්ලකින් ඔයාලට කවුරු හරි කෙනෙක් ගැහුවා කියලා හිතන්නකො, කෝටුවක් අරගෙන ගහනවා. ඒ කෝටු කෑල්ල විඳින්න පුළුවන්ද? විඳින්න බෑ. ඒ කෝටු කෑල්ල ස්පර්ශ වෙච්ච ඔයාලගේ ගතම නේද ඔයාලට විඳින්න වෙන්නේ. කෝටු කෑල්ල මොකද්ද කළේ? හොඳට කල්පනා කරලා කියන්න. කාය සම්පස්සේ කියන තැනම නැවතිලානේ. කාය සම්පර්ෂය කියන කාය සම්පස්සේ කියන එකට වඩා උඩට කෝටු කෑල්ලකට මුකුත්ම කරන්න බෑනේ. නමුත් ඒ පින්වත් නියම ගැහුවට පස්සේ ඔයාලට ගහපු කෙනත් පේනවා. ඒක ඇතුලේ වින්දනේ, ඒක ඇතුලේ සංජානනේ, ඒක ඇතුලේ විතර්ක කරන එක, ඒක ඇතුලේ විචාරණ එක ඔක්කොම ඔයාලට පේනවනේ. අපිට කවදාවත් කෝටුවක් එක්ක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කෝටු කෑල්ලත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ නේ. අපි දැන් ඔය කරන්නේ ශබ්ද තණ්හාව හදන එක හරියට අර කෝටුවත් එක්ක හැප්පෙනා වගේ වැඩන්නේ. දැන් ඔගොල්ලෝ දැකලා ඇතිනේ අර පුංචි කාලේ පොඩි ළමයින්ගේ, අපි හිතමුකෝ මේසේක හරි පුටුවක හරි හැප්පිලා අපි වැටු පොඩි ළමයෙක් වැටලා අඬනවා කියලා. ඒ අඬනකොට ඔයාලා එහෙම කරනවා නේද? අර ඒ මේසෙට පුටුවට තට්ටු කරනවා නේද? මගේ පුතා වැට්ටුවා නේද කියලා. අර ළමයා කෑගාලා අඬද්දි නවතිනවා නේද? එහෙම කරාන් පස්සේ නිකන් අම්මලා විහිළුවට වගේ ඔහොම ඒවා කරනවනේ. එතකොට ඒ ගොඩක් අම්මලා කරණේවනේ. අරයක ඈ ගහලා අඬනකොට අරයට අර පුටුවට තට්ටු කරාට පස්සේ අරයට නිකන් හරි නිකන් අඬන එකක් නවත්තලා දානවා වගේ එකක් තියෙනව නේද? ඉතින් ඔයාලා මේ වයසට ගිහිනුත් ඕකනේ දැනුත් කරන්නේ. ඒ පොඩි ළමයි රවට්ටන්න කරපු එකම දැනුත් කරනවනේ. කෝටු කෑල්ලක් ඔබේ කාය සම්පස්සේ කියන තැනින් නැවතිලා ඒ කෝටු කෑල්ලට තරවටු කරන්න හදනවා වගේ, කෝටුව ගෙනාපු මිනිහට තරවටු කරන්න හදනවා වගේ ඔබේ సంతානිය තුල සිද්ධ වෙච්ච ක්‍රියාවලිය දකින්නේ කියන්නේ ඔයාලා දැනුත් කරන්නේ අර වැඩේමයි. කන සෝත ප්‍රසාදේ මත ශබ්දේ වදින එකින්ම සද්දෙන් නැවතිලා තියෙන්නේ. ආයේ නිරුද්ධ වෙලා ගිහින් තියෙන්නේ. මේ ශබ්ද ඉතිරි නැතුව නිරුද්ධයි. නමුත් ශබ්ද මතක තියාගෙන, ශබ්ද සංඥා ඔස්සේ මතක තියාගෙන, ශබ්ද විතර්ක කර කර ශබ්දේ ඔස්සේ ඇතිවෙච්ච දුක් වේදනාව ඒවා මතක තියාගෙන, මේ වේදනාව නැවත නැවත භවය ඇතුලේ උපද්දම වේදනා මතකයක් තියෙනවනේ. මේ ශබ්ද මතකයක් ඒක නැවත නැවත උපද්ද ඒක විතර්ක කර කර අඬා වැලපි ඉන්නවා පින්වත්නි. පරණහපු ශබ්ද ගැන ශබ්දයට කරන්න පුළුවන් සෝත ප්‍රසාදේ මත වදින එක විතරයි. එතනම ශබ්දේ නිරුද්ධයි. ඒ ශබ්දේ බාහිර ලෝකෙට අයිතිත් නැහැ, ඇතුළට අයිතිත් නැහැ. කන තිබ්බා, සෝත ප්‍රසාදේ තිබ්බා, ශබ්දේ වැදුනා. එතකොට සෝත විඥාන සිතක් පහළ වෙන ශබ්දේ අඳුනගත්තා. ඔතනින් පස්සේ ඕගොල්ලන්ගේ සිතට අදාළ ක්‍රියාවලියක් සිද්ධ වුණා. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා අර ඕගොල්ලෝ හිතනවා මේ ශබ්දයමයි මට වේදනාව ගිනාවේ කියලා. අන්න ඒකෙන් තණ්හාව හැදෙනවා. නිරුද්ධ වී යන ස්වභාවය බලන්න පුරුදු වෙනවා නම් හොඳට මතක තියාගන්න. නිරුද්ධ වී යන ස්වභාවය දකිනවා නම්, ඒක බලනවා නම්, ඒක තේරුම් ගන්නවා නම්, ඒක මතක තියාගන්නවා නම්, ඒ නිරුද්ධ වී යන ස්වභාවය දකින හැකියාවට අනේ මාතුල මේ නිරුද්ධ වී යාමක්, නිවී යාමක්, ඒ නිවිච්චේම ආයේ කවදාවත් දල්වන්න බැරි කමක් මාතුල ක්‍රියාත්මක වෙනවා නේද කියලා දකිනවා නම් ඒකට තමයි සති සම්බොජ්ජංගේ කියන්නේ. ඒකට මොකද්ද කියන්නේ? නිරෝධාර්ථයේ දකින හැකියාව. තමන් තුළ සිද්ධ වෙන නිරුද්ධ වී යන ක්‍රියාවලිය, නිරුද්ධ වී යන ස්වභාවයේ දකින හැකියාවට කියන්නේ සති සම්බොජ්ජංගේ කියලා. ඒකට තමයි සති සම්බොජ්ජංගේ කියන්නේ. මේ නිරුද්ධ වෙලා යන ලෝකයක් නම් තියෙන්නේ. ඒ කියන්නේ මේ කණේ ස්වභාවයේ ක්‍රියාවලිය නිරුද්ධ වී යන ස්වභාවයක් නම් මේ නිරුද්ධ වී යන ස්වභාවය තුල, නිරුද්ධ වී යන ස්වභාවය තුල ඡන්දය හෝ රාගය හෝ නන්දිය හෝ තෘෂ්ණාව හෝ මම මගේ කියන ගතිය හෝ උපාදානය හෝ ඒ එබඳු ශබ්ද කෙරෙහි ඒ කන පැත්තෙන් බැසගෙන සිටීම නම් වූ අභිනිවේෂය හෝ එබඳු සද්ද පදනම් කරගෙන අදිෂ්ඨාන කරගෙන හොඳයි බලමු අපිටත් අවස්ථාවක් ඒ වගේ අදිෂ්ඨාන කරගන්න. කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එනවා වගේ මිනිස්සු කියන්නේ අර අදිෂ්ඨාන කරගෙන බලමු අපි අපිටත් අවස්ථාවක් එයි. හොඳ පාඩමක් එදාට මං උගන්වන්න කියලා අදිෂ්ඨාන කරගන්නවා අර සද්දය අරමුණු කරගෙන. අද ඔහොම කිව්වට මගේ පාමුලටත් එන දවසක් එයි. අදිෂ්ඨාන කරගන්නවා අනාගතයේ අවකාශයක් ලැබේ ලබකාශයක් එන දෙක් කියලා අදිෂ්ඨාන කර ගැනීමක් හෝ මෙබඳු ආකාරයට ඡන්ද සහගත නන්දි සහගත රාග සහගත තෘෂ්ණා සහගත උපය සහගත උපාදාන සහගත අභිනිවේශ සහගත අදිෂ්ඨාන සහගත කමකින් මේ ඇහෙන ශබ්දය මම මේ කන පැත්තෙන් විතරයි කියන්නේ මේ ආයතන හයටම අදාළ තත්වයක් මම මේ කියන්නේ අදිෂ්ඨාන සාගතෝ මෙබඳු ආකාරයක යන්නේක නුසුදුසුයි 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 කියලා දකින්න හැකියාව ධම්මවිජේ පොච්චංගේ. නිරෝධාර්ථයේ දකින්න එක සති සම්බොජ්ජංගය. මෙබඳු කෙලෙස් සහගත තත්වයක් නඩත්තු නොකළ යුතු ආකාරයකින් ඇහෙන මට්ටම දකින්න හැකියාව ධම්මවිජේ පොච්චංගේ. අන්න ඒකයි ගුණධර්මාවලියක් ඕන කියලා මේ දේශනාවේ මා පුනරුච්චාරණය කළා නැවත නැවත පැහැදිලි කළා. පින්වත්නි මේ මේකට ගුණධර්ම සමූහයක් ඕ මේව තමයි ගුණධර්ම. ලංකාවේ මිනිස්සු ගුණධර්ම කියන්නේ මොනවටද? ලංකාවේ මිනිස්සු ගුණධර්ම කියලා කියන්නේ මොකද්ද වෙන කතාවකට? එක්ක දාණි ටිකක් දෙන එකට. ඒකට තමයි ගුණධර්ම කියන්නේ. පින්වත්නි ගුණධර්ම කියන්නේ මේවට. එක්ක ගුණධර්ම කියන්නේ එක ගුණධර්ම කියන්නේ වෙජිටේරියන් වෙන එකට. ඒක මේවා ගුණධර්ම. සති සම්බොජ්ජංගයක් වේද මෙන්න ගුණධර්ම. ධම්මවිජේ බොජ්ජංගයක් වේද මේක ගුණධර්මයක්. වෙජිටේරියන් වෙන එක ඔයාලා බලාගන්න ඒක අපිට අදාළ නැහැ. ඒවට රුචියයි ඒවා දිගට ඒවා පින්වත්නි මතක තියාගන්න ගුණධර්ම කියන්නේ මේවට. මේ දැන් මං කියන්නේ අරවා ගුණධර්ම නම් මේවට මොකද්ද කියන්නේ? ගුණධර්මවල උපරිම තලයට දියුණු වීමෙන් කෙනෙක් අරහත්වේ කරා යන්නේ. එතන මේවට මොනවද කියන්නේ මට තියෙන ප්‍රශ්නේ. ගුණධර්ම කියන්නේ ඔයාලෝ යත පුත ගාන ටිකට නෙමෙයි. මේවට ගුණධර්ම කියන්නේ. ලංකාවේ මිනිස්සු රොඩු ටිකකට තමයි ගුණධර්ම කියලා රැවටිලා ඉන්නේ. ඉතින් රොඩු වලට පින්වත්නි තන මේ වල් වලට වී කියලා රැවටුනොත් ගොයම කියලා රැවටුනොත් ගොයමට මොකද්ද කියන්නේ? අද ලංකාවේ මිනිස්සු ඉන්නේ ගොයමයි වල් පැලයි අඳුනගන්න බැරි තැනක. ඒකයි සෝවාන් වෙන්න බැරි නැතුව සෝවාන් වෙන්න ඔයාලා දක්ෂ නැතුව නෙමෙයි හැකියාවක් නැතුව නෙමෙයි ඔයාලට නියර හොයාගන්නත් බෑ කමත හොයාගන්නත් බෑ ලියද්ද හොයා ගන්නත් බෑ ලියද්ද හැදිච්ච ගොයම හොයා ගන්නත් බෑ ගොයම හැදිච්ච වල් ටික හොයා ගන්නත් බෑ. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඔයාලට ගොයමක් තියෙනවා කුඹුරක් තියෙනවා ලියද්දක් තියෙනවා නියරක් තියෙනවා ඔක්කොම තියෙනවා ඔයාලට ඒක හොයා ගන්න බෑ. ඒ ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්නේ. වීර්ය සම්බොජ්ජංගේ කියලා කියන්නේ අර ශබ්ද තණ්හාවයි ශබ්ද පදනම් කරගෙන භවයයි ශබ්දේ පදනම් කරගෙන බාහිර ලෝකෙට ඇඟිල්ල දික් කරන කමයි නැතුව අර නිරුද්ධ වී යන ස්වභාවයේ දකිමින් වාසය කිරීමට ඔයාලා දරන උත්සාහය කියන්නේ ඔයාලා උපන් කුසලයක්. නිරුද්ධ වී යනවා නම් ඒක අනිත්‍ය වශයෙන් නිරුද්ධ වී යනවා නම් ඒක අනිත්‍යයිනේ. ඉපදිලා බිඳිලා යනවා නම් ඒක මගේ වසඟේ පවත්වන්න බැරි නේ ඒක අනාත්මයිනේ. අනිත්‍යයි අනාත්මයි කියලා නොබලන එක නූපන් කුසලය. නිරුද්ධ වී යන ස්වභාවයේ දකිනවා ඡන්දය හෝ රාගය හෝ නන්දිය හෝ තෘෂ්ණාව හෝ උපය හෝ උපාදානිය හෝ අභිනිවේශය හෝ අනුසය උපද්දවන්න නැතු ඉන්න ඕන කියලා දන්නවා ධම්මවිජේ බොජ්ජංගේ. එබඳු ලෝකයක නිරුද්ධ වී යනවා නම් අන්න මතක තියාගන්න නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක සති සම්බොජ්ජංගේම දැක්කනේ. නිරුද්ධ වී යන ස්වභාවයට නම් අයිති එබඳු ලෝකයක් කෙරෙහි මම නොඇලිය යුතුයි නේද? එබඳු ලෝකයක් කෙරෙහි නොගැටිය යුතුයි නේද? ඒක එබඳු ලෝකයක් අනිත්‍යයි නේද? නිරුද්ධ වී යන ස්වභාවය මත පිහිටලයි බලන්නේ. අනිත්‍යයි නේද? ඒ බඳු ලෝකයක මට පාලනය කරන්න පුළුවන් සද්ද නෑ නේද? මට මගේ වසඟේ පවත්වන්න පුළුවන් කණක් මට නෑ නේද? නිරුද්ධ වී යන ස්වභාවයට නම් අයිති අනිත්‍යයි නේද? ඒක අනාත්මයි නේද? ඒක නොඇලිය යුතු ස්වභාවයක් නේද සබ්දේ කියන්නේ? ඒක අතහැර දැමිය යුතු ස්වභාවයක් නේද කියලා නූපන් කුසලයේ උපද්දවන්න දරන උත්සාහය තමයි විරිය සම්බොජ්ජංගේ කියන්නේ. බලන්නකො පින්වත්නි, එක ಗುಣධර්මයක් නිසායි අනිත් ಗುಣධර්ම වැඩෙන්නේ. සති සම්බොජ්ජංගේ නිසා ධම්මවිජේ, ධම්මවිජේ නිසා විරිය, විරිය බොජ්ජංගේ. එහෙම අර අනේ මේක අනිත්‍ය වෙලා යනවා මෙන්න මේ විදියට බලනකොට එයාට ඇහෙනවා. එහෙම බැලුවා කියලා එයාට අමිහිරි ශබ්ද ඇහෙන එක නවතිනවද? නෑ. මිහිරි ශබ්ද ඇහෙන එක නවතින. ඇයි අමිහිරි ශබ්ද, මිහිරි ශබ්ද ඇහෙනකොට ඒ කවර ශබ්දයක් වුණත් නිරුද්ධ වී යන ස්වභාවයෙන් බලන්න බලන්න එයා තුළ අර දුක්ඛ දෝමනස්ස සහගත තත්ත්වයක් උපදින්නේ. සිත තුළ ඉතා ප්‍රබෝධමත් බවක් උපදින්නේ හැම වෙලාවෙම. බැන්නත් ඒ ප්‍රබෝධය තියෙනවා, වර්ණනා කළත් ඒ ප්‍රබෝධය තියෙනවා. ඇයි ඒ ශබ්ද දෙකටම ඒ ප්‍රබෝධයක් උපදින ආකාරයට එයා තුළ යම් දර්ශන සම්පන්න කමක් එයා තුළ තියෙනවා. ඒ දර්ශන සම්පන්න කමින් සමන්නාගත වෙච්ච තත්ත්වයට අපි කියනවා මොකද්ද? ප්‍රීති සම්බොජ්ජංගේ. ප්‍රීති සම්බොජ්ජංගේ. බලන්නකො අර ගුණධර්ම නිසානේ ඉතුරුව වැඩෙන්නේ. ඔන්න ඔය පාරේ දිගුවක් විදියට එයාට මොන ශබ්දය වුණත් සිත මැදින් තියෙන්න ගන්නවා. එයාව අඬවන්නත් බෑ කිසි ශබ්දයකට, එයාව නලවන්නත් බෑ කිසි ශබ්දයකට. සරුවාකාර මැදහත්කමක්, සරුවාකාර උපේක්ෂාවකට යගේ සිතපත් වෙනවා. පුදුම තරමේ මැදහත්කමක්, අසහාය මැද. ඒ මැදහත්කමට තමයි උපේක්ෂා බොජ්ජංගේ කියන්නේ. ඒ මැදහත් වුණාට පස්සේ ඊට පස්සේ යාට මගපල නැත්තම් මෙතනදී මැදහත් සිත විදර්ශනාවට ගන්නවා. අර මැදහත්කමක් දැනෙන්නේ සිතටනේ. ඒ සිත විදර්ශනා කරන මේ මැදහත් බව දැනෙන්නේ, ඒ මැදහත්කම දැනෙන ආකාරයට මම මානසිකාරය කරන නිසා නේද කියලා, ඒකත් මේ මානසිකාරය නොකළ හිටියොත් නිරුද්ධ වෙනවා නේද කියලා මැදහත් සිත විදර්ශනාවට ගන්නවා. ඒ විදර්ශනා කරපු සිත තව සිතකින් විදර්ශනා කරන්න ගන්නවා. ඔන්න ඔහොම පහක් විතර විදර්ශනා කරොත් සෝවාන් වෙන්නම ඕන. කවුරු හරි සෝවාන් වෙන්නේ නැහැ කිව්වොත් ඒක වෙන්න බෑ පින්නවත්. මේව විශ්වාස කරන්න. මේ පාරේ ඉස්සරහට ගියපු මිනිහෙක් මගපල නැහැ කියනවනම් ඒක මේ බුද්ධ ශාසනයේ වඳ භාවයක්. එහෙමනම් මේ බුද්ධ ශාසනය හිම තැනක් නෙමෙයි, අතිශය ප්‍රතිඵල තියෙන තැනක්. අපගේ බුදුරජාණන්සේ වදාළ දේශනාව දුර්වල ගන්න නෙමෙයි. ඒක එදා දේශනා කරපු මට්ටමටම අද නැවුම්. ඒ බුද්ධ කාලයේ මේ දේශනාව මතුවෙච්ච මට්ටමේ නැවුම් බවක් තිබ්බන එක ඒ තරම්ම අලුත් අදක් අපේ ඇතුළ කුණු වුණාට. ඒ නිසා මෙබඳු ගුණධර්මවලින් දුකේ නිමාව පිණිස මේ හෝරාවක දේශනාව පින්නතුන්ලාට උපකාර වේවා. දායකත්වය කළුබෝවිල පදිංචි ශාමා රාමනායක සමරනායක මහත්මිය දායකත්වයෙන් කටයුතු කරනවා. ශාමා සමරනායක මහත්මියටත් මේ රැස්ුණා වූ සියලු දෙනාම ඉතාම හොඳින් ධර්ම ශ්‍රවණය කළා. මේ සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ පින්නතුන්ලා සියලු දෙනාටත් ශාමා සමරනායක මහත්මිය ප්‍රදාන සියලුම දෙනාට මේ උතුම් කුසලානිසංස ධර්මයන් සුවසේම මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම පිණිස හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ශාමා රමනායක සමරනායක මහත්මිය බලාපොරොත්තු වෙනවා කළුබෝවිල පදිංචි නලින් සමරනායක මහතාගේ සැප්තැම්බර් මාසයට යෙදී ඇති ජන්මදිනයට ආශිර්වාද කරන්න. ශ්‍යාමා සමරනායක මහත්මිය ඇතුළු පිනතුන්ගේ සත්පුරුෂ අදහස වෙනුවෙන් නලින් සමරනායක මහත්මාට අපි ආශිර්වාද කරනවා. මේ ධර්ම දාන, මේ කුසල් උතුම්, මේ බුද්ධ ශාසනය තුළදීම ජන්මදින සැමරුම් ධර්ම දානයක් හැටියට බලවත් වෙලා සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්ට මේ පින තුන්ලාට මේ දේශනාව හේතුපකාර වේවා. මේ ධර්ම දාන, මේ කුසලානිසංස ධර්මයන් ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වුණු සියලු දෙනාටත් ධර්මශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත්, ශ්‍යාමා සමරනායක මහත්මිය, නලින් සමරනායක මහත්මා ප්‍රදාන ධර්මකාමී සියලු දෙනාටම සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන ගෞතම බුදුසසුනේදීම නිවන් මඟ පූර්ණී කරගන්නට මේ කුසල් හේතු උපකාර වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු මහා සංඝරත්නයටත්, දෙමව්පියන් ඥාතීන්, ගුරු ස්වාමින් වහන්සේලා ඇතුළු හැම දෙනාටම, මේ පිනතුන්ලාගේ දෙමව්පියන් ඥාතීන් ඇතුළු හැම දෙනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරං රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.